ඔස්ට්‍රලියාවේ අපේ ජනසමාජයේ තවත් පැතිකඩක් පිළිබඳව කතාබහ කරන SBS සිංහල මාසයේ අවසාන අංගරුවදා විශේෂාංගය විනිවිද සමාජ කතිකාව තුලිනුයි දැන් අපි මේ එකතු වෙන්නේ. මෙවර අපි කතාබහ කරන්නේ අපේ ශ්‍රී ලංකේය ප්‍රජාවට ඉතා වැදගත් වෙන කරුණක් කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. සංක්‍රමණික ප්‍රජාවක් ලෙස ඔස්ට්‍රේලියාවේ අපේ බොහෝ දෙනෙක් පෙළඹෙනවා සුළු පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන්නට. සමහර අය තමන්ගේ ශේෂ්ත්‍රයෙන් අයින් වෙලා තමයි මේ ව්‍යාපාරවලට ඔස්ට්‍රේලියාවේදී එකතු වෙන්නේ. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සඳහා කොයි ආකාරයෙන් සුදුසුද, ඒ වගේම මේ අපේ ප්‍රජාවේ සිටින විවිධ ප්‍රාන්තවල සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සමගත් අපි ඔවුන්ගේ කතා වෙනියම් කොටසක් ඔබට ඉදිරිපත් කරන්නටත් සූදානම්. ඉතින් මේ සුළු පරිමාණ ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේ ආරම්භ කිරීම පිළිබඳ තමයි මේවර අපි කතා බහ කරන්නේ. අපේ මේ කතා බහේ මුලින්ම අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවේ මේ ආර්ථික තත්ත්වය සහ වෙළඳපොළ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට කෙසේ බලපෑම් ඇති කරනවාද කියන කාරණය පිළිබඳව. ඒ පිළිබඳව අපිත් සමග අදහස් දක්වන්න එකතු වුණා සිඩ්නි වුලොංගොන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අංශයේ ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ.
ඇත්තටම රජයත් එක්ක රජයේ ප්‍රතිපත්ති දිහා බැලුවාම රජය ගොඩක් නිර්මාණශීලී, කියන්නේ ඉනොවේෂන් ඇන්ඩ් ඔන්ටර්ප්‍රිනෝර් පැත්තට ගොඩක් පහසුකම් සලසලා තියෙන යෝගයෙන් ප්‍රතිපත්ති සකස් කරගෙන යන නිසා, ඒ පැත්තෙන් රජයේ සහයෝගයක් තිබෙන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඒක හොඳ ධනාත්මක තත්වයක්. ඒ වගේම ඒ හේතුවත් එක්කම අපි පෞගිය කාලේ කරපු පරේෂන් දිහා බැලුවාම පේනවා ස්මෝල් ඇන්ඩ් මීඩියම්, ඒ කියන්නේ මධ්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසනීයත්වය, කියන්නේ කන්ෆිඩන්ස් එක වගේ ඒවා වැඩි වෙලා තියෙනවා කලින්ට සාපේක්ෂව. ඉතාම වැදගත් වෙන්නේ ලෝකේ ගොඩක් බලවත් රටවල් වගේ චීනය, ඇමරිකා වගේ රටවල්, ඒ වගේම යුරෝපියන් රටවල් වල ආර්ථික තත්ත්වය වර්ධනය පල්ලෙහා බහිද්දි, එහෙම නැත්නම් එකතන තියෙද්දි ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා පෞගිය කාලය තුළ, විශේෂම පෞගිය වසරේ සාපේක්ෂව අනිත් රටවල්. මේකත් හොඳ ප්‍රවණතාවයක් කියලා පරේෂණ වලින් පැහැදිලිලා තියෙනවා, නැත්තම් ධනාත්මකව තිබීම. ඊළඟ කාරණේ තමයි ඕස්ට්‍රේලියාව ගත්තාම විශේෂයෙන් මේ කලාපයේ තියෙන ඉතාමත්ම හොඳ අපි කියන්නේ දක්ෂ වර්ක් ෆෝස් එකක්, ඒ කියන්නේ එඩුකේටඩ්, ඒ වගේම හොඳින් පැතිරිච්ච අපි කියනවා මේ කේපබල් වර්ක් ෆෝස් එකක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 10 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක් පිරට ඉපදිච්ච මිනිස්සු. ජනගහනය හැටියට ගත්තොත් එහෙම 7 මිලියන් මයිග්‍රන්ට්ස්ලා ඉන්නවා ඔස්ට්‍රේලියාව. ඉතින් මේ තත්ත්වයත් හොඳ තත්ත්වයක් ඇති කරනවා විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය කරන සේවකයන් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට. ඊළඟ කාරණය තමයි මේ හේතුව නිසාම අපේ ඔස්ට්‍රේලියන් මාකට් එක නැත්නම් වෙළඳපොළ ගත්තාම ඒකත් බොහොම විවිධත්වයකින් යුක්තයි. අපි කියනවා ඩයිවර්ස් කන්සියුමර් මාකට් එකක් කියලා. ඒ නිසා මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අපි කියනවා නිච් මාකට්, පොඩි පොඩි ව්‍යාපාර වලට අවශ්‍ය කරන වෙළඳපොළවල් ඔස්ට්‍රේලියාව තුළ විවිධ කොමියුනිටීස් ඉන්න හින්දා ඇති වෙලා තියෙනවා. ඒකත් හොඳ තත්ත්වයක්. ඊළඟ කාරණය තමයි ඔස්ට්‍රේලියාව විශේෂයෙන්ම මේ කලාපේ අපි කියනවා ආසියාවත් එක්ක හොඳ සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. අපි ගත්තොත් ලොකු ආර්ථිකයන් ගත්තොත් චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, තිවුණු රටවල් ඉදිරි ගත්තොත් සිංගප්පූරුව, තායිවාන්, ඒ වගේ රටවල් සමග ඉතා විශාල, ඉන්දියාව වගේ රටවල් සමග ගොඩක් කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. මේ නිසා අපේ ආනයන අපේනවලට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට්ස් වලට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන හිතනකොට ඕස්ට්‍රේලියාව වෙළඳපොළ විතරක් නෙමෙයි හිතන්න, විශේෂයෙන්ම අද දියුණු තාක්ෂණයත් එක්ක පණිවිඩ හුවමාරු ක්‍රමත් එක්ක සමග අපිට ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ ව්‍යාපාර වලින්. අපිට ඕස්ට්‍රේලියාව වෙළඳපොළ නැතුණත් ඕස්ට්‍රේලියාවේ අපි කියන රෙපියුටේෂන් එක ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න කෙලින්ම පිටරට වෙළඳපොළකට. ඒ වගේම මේ කාරණාවත් එක්ක සමගම ඕස්ට්‍රේලියාවේ තියෙනවා තවත් සවුන්ඩ් ෆයිනෑන්ෂියල් ඔප්ෂන්ස්, ඒ කියන්නේ දියුණු වෙච්ච හොඳ මූල්‍ය වෙළඳ පළක් සහ මූල්‍ය බාන්ඩ් සේවාවන්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව අනිත් රටවල් එක්ක ගත්තාම කුඩා ව්‍යාපාරයක් ලියාබැඳිච්චි කරලා පටන් ගන්න ඉතාමත්ම කෙටි කාලයකදී පුළුවන්. ඔක්කොම දේවල් සම්පූර්ණ වෙනවා පැය 24කට උනත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒක පටන් අරගෙන සාමාන්‍ය මට්ටමින් කරගෙන යනකොට බැංකු සහ ණය දෙන ආයතන ගොඩක් උදව් කරන්න පෙළඹිලා ඉන්නවා. ඒ ව්‍යාපාරවල හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. තීන ප්‍රවණතාවෙන් දිහා බැලුවාම ඕස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට කලින්ට වඩා හොඳ අවස්ථාවක් තියෙනවා.
සුළු පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඇත්තටම බොහෝ විට අභියෝගයක් වෙන්නට පුළුවන්. මේ අපිත් සමග අපේ ප්‍රජාවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය, වගේම ඔවුන් කොහොමද පාරිභෝගිකයන් තමන්ගේ ව්‍යාපාරය වෙත ඇදගත්ති කියන කාරණය මෙන්න මේ විදිහට අපිත් සමග විස්තර කළා. ඒ සඳහා අපිත් එක්ක කතා බහ කරන්න මුලින්ම එකතු වුණේ සිඩ්නි නුවර පෙන්ලිහිල්හි ඩෙස්ටිනි ශ්‍රී ලංකන් ඔතෙන්ටික් කුසීන් අවන්හලේ අයෝමි බොස්කෝ.
මම ඇත්තටම මේ ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා මම ඇත්තටම ගෙදර ඉඳලා මගේ කේටරින් බිස්නස් එකක් කරගෙන ගියා. මම ඇත්තටම ගොඩාක් කැමති සිංහල කෑම. කිරීමට. මං ඇත්තටම මගේ කරන්නේ මොකද මේ වගේ රටක ඉන්නකොට අපි ගොඩක් අපිට මේ හම්බෙන දේවල් තමයි සිංහල කෑම එක. ඉතින් ඇත්තටම මම මේක පටන් ගත්තේ මගේ යාළුවෝ ගොඩක් මට ඇත්තටම උද්‍යෝගිමත් කරා. මේ ගොඩක් අය රස්සාවට යන හින්දා මොකද මමත් රස්සාව කරපු කෙනෙක්. මම ඇත්තටම මේ පෙර පාසල් ගුරුවරියා. ඉතින් ඒ කරන ගමන් මට මේ වීකෙන්ඩ් එකේ මට ගොඩක් ඇත්තටම ගොඩක් කට්ටිය කිව්වා මේ කෑම රසයි. ඇයි මොනවා පොඩි බිස්නස් එකක් පටන් ගන්න නැත්තේ? එහෙම කියලා කොහොම මම කල්පනා කරා ඔව් ඒකත් හොඳයි මේ ඇත්තටම අතරේක මේ එකක්. ඒ හින්දා කමක් නැහැ කියලා මම පටන් ගත්තට පස්සේ ගොඩක් යාළුවෝ කරපු වැඩේ තමයි ඒගොල්ලෝ රස්සාවට යනයි මට කියලා කැම් හදාගන්න සතියෙම. ඒක දිගටම කරගෙන යද්දී කොහොම හරි එක එක්කෙනාගෙන් දැනගෙන කොහොම හරි මට මේ ඇත්තටම කේටරින් බිස්නස් එකක් කරන්න පුළුවන් තත්ත්වෙට ගෙදර ඉඳන් මම පටන් ගත්තා. ආතරේක ආදායමක් ඒ වගේම කෙනෙක් මේ මගේ කැම කර රසයි කියලා මට හරි සන්තෝසයි. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා මේක තව දුරටත් ගෙනියන්න පුළුවන් නේද? මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේක ගෙදර ඉඳලා පුළුවන් කරනවට වැඩිය මේක මීට ලොකු විදිහට කරන්න පුළුවන් තත්ත්වයක් ඉදදී මට ඇත්තට මේ වගේ රෙස්ටෝරන්ට් එකක් මට ආරංචි වුණා මෙහෙමයි කියලා. ඉතින් මම කල්පනා කරා කමක් නැහැ මම මේ අභියෝගය මේ බාර ගන්නවා මට පුළුවන් මේක කරන්න කියලා. ඩෙස්ටිනි ශ්‍රී ලංකන් ඔතෙන්ටික් කුසින් කියන මේක පටන් ගත්තා. දැනට මම හිතනවා මට සෑහෙන්න ඇත්තටම මේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මට ගොඩාක් අය කියන්නේ සිංහල විදිහට ගෙදර විදිහට කෑම කණ්ඩ තැනක් තියෙනවා කියලා. ඒක තමයි මම කැමති. සෑහෙන ඔස්ට්‍රේලියන් ඒ කියන්නේ මේ සුදු ජාතිකයනොත් එනවා. ඒ වගේ චයිනීස් ජාතිකයන් ඒ ගොඩක් අයගෙන ඒ වගේ ඉන්දියන් ප්‍රචාරය ඇත්තටම කියලා ෆේස්බුක් හරහා තියෙනවා. ඒ වගේම තමයි වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් ඇත්තටම ලොකු ප්‍රතිචාරයක් දුන්නේ මම හිතන්නේ මගෙන් කාපු ගොඩක් මේ මගේ කස්ටමර්ස්ලා. ඒ ප්‍රතිචාරය අපි ලබා ගන්න ඕනේ මම එන අපේ එන කස්ටමර්ස්ලාගෙන්. ඒගොල්ලෝ තමයි කියන්නේ කෑම කාලා කොහොමද කියලා. මම හිතන්නේ මේ මම මේක තියෙන්නේ පෙන්ඩල් හිල් වල. නමුත් මෙතන ඇත්තටම සතුටු වෙනවා මොකද අපි මේ වගේ සිංහල කඩයක් වෙන තැනකට අපි සිංහල ජාතීන් අඩු තැනකට ගිහිල්ලා කරොත් එහෙම අපිට ඇත්තටම ඒකේ අභියෝගයක් ගන්න වෙන්නේ. මොකද පාරිභෝගිකයන් අඩු නම් අපිට ඒ බිස්නස් එක හරියන්නේ නැහැ. නමුත් මෙතන මට වෙලා තියෙන්නේ ඇත්තටම අපි ඉන්නේ ගොඩාක්ම සිංහල ජාතික එක සිංහල දෙමළ ජාතිකයන් ඒ ඉන්න ලොකු තැනක. ඉතින් ඒ හින්දා ඒ පසුබිමේදී මම මේ වගේ ව්‍යාපාරයක් කරනකොට මට ගොඩාක් ඒකෙන් මේ තියෙනවා බිස්නස්.
එතකම කැන්බරා නුවර ක්ලේ පොට් චෙෆ් අවන්හලේ උදේ මහතාත් මෙන්න මේ විදිහට අපිත් සමග ඔහුගේ කතාව පැවසුවා.
මුලින්ම මේක පටන් ගන්නකොට අපි හිතුවේ ඇත්තටම කැන්බරා වල ලාංකික රසට කන්න කෑම කන්න තැනක් ඇත්තටම තිබුණේ නැහැ අපිට උනත්. ඉතින් ඒක තමයි මූලිකම හේතුනේ මේක පටන් ගන්න. ඒ දවස්වල පටන් ගන්නකොට කැන්බරා වල ජනගහනය ඉතාම අඩුයි. දැන් නම් ඉන්නවා මම හිතන්නේ 3000කට කිට්ටුවෙන්ද. නමුත් සිඩ්නි මෙල්බර්න් ගැන බලනකොට ඒ පැතිවල ගොඩක් ලාංකික අය ඉන්නවා. ඒ වගේම ලාංකික කඩවල් තියෙනවා. නමුත් කැන්බරා වල ඒක තිබුණේ නැහැ. නමුත් අඩු ජනගහනයක් එක්ක ඒක පටන් ගන්නකොට ලොකු අභියෝගයක් වුණා. නමුත් විවිධ ජාතීන් මෙහි ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒක ඇත්තටම ලාංකික අයට විතරක් නෙමෙයි විවිධ ජාතීන්ටත් අපි කෑම දැන් ඒගොල්ල අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේක ඔස්ට්‍රේලියානු, ඉන්දියානු, මැලේසියන් ගොඩක් විවිධ ජාතීන් ලාංකික අයට අමතරව මේ ක්ලේපොට් චෙෆ් එකේ කෑම ලාංකික කෑම කන්දෙනවා. ඒක ඇත්තටම අභියෝග ජය ගැනීමක් කියලා මම හිතනවා.
ඒ වගේම පර්ත් නුවර ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ෆර්හන් ඩිසයින් ව්‍යාපාරයේ ක්‍රිෂාන් ෆර්නැන්ඩෝගේ අදහස් තමයි මේ.
ආකිටෙක්චර් ඩිග්‍රී එක මම කරටින් එකට ගියා. ඒකේදී හැම තිස්සෙම මගේ හිතේ තිබුණේ කොහොම හරි තමුන්ගේම බිස්නස් එක කොහොම හරි මම පටන් ගන්නවා කියලා. ඊට පස්සේ මම ඩිසයින් ආකිටෙක් විදිහට මම ෆර්ම් එකේ වැඩ කරා. ඒ වැඩ කරන අතරතුර ගත්තු එක්ස්පීරියන්ස් එකත් එක්ක මම 2007 මගේ තවත් යාළුවෙක් එක්ක මේ ෆර්හෑන්ඩ් කියන ඩිසයින් කම්පැනි එක අපි ආරම්භ කරා. අපි පටන් ගත්තේ ඇත්තටම අපේ සල්ලි වලින් $250ක් විතර වගේ තමයි අපි තිබුණේ. මාස 6ක් 7ක් විතර වගේ යනකම් අපිට කිසිම ජොබ් එකක් තිබුණේ නැහැ. හැබැයි අපි දෙන්නම ෆුල් ටයිම් වැඩ කරපු නිසා ඉතින් අපිට ඒක කිසි ඉෆෙක්ට් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම මගේ යාළුවෙක් හිටියා සෙන්ස් එක පටන් ගත්තු ගමන් මුලින්ම මට සෙල්ලම ජොබ් එක දුන්නේ එයාගේ ගේ ඩිසයින් කරන්න. ඉතින් එදා ඉඳන් ඒ දීපු ඒ උදව්වත් එක්ක මම දැන් අවුරුදු දැන් 8ක් විතර තිස්සේ මම දැන් මගේ ඩිසයින් ෆර්ම් එක මම දැන් කරගෙන යනවා වෙරි සක්සස්ෆුල්. ලංකාවේ 3 දෙනෙක් මම මගේ ළඟ වැඩ කරනවා. මේ බිස්නස් එක බොහොම ඉතා සාර්ථකව මම කරගෙන යනවා.
එතකම මෙල්බන් නුවර බණ්ඩුරාහි ආචන ඩෙන්ටල් කෙයා දන්ත වෛද්‍ය සේවා මධ්‍යස්ථානයේ නිලුමි සුරංගා ගුණවික්‍රම සමගත් අපි කතා බහ කළා. මේකේ කතාව
මම මේක පටන් ගත්තේ 2013 අවුරුද්දේ ජූලි මාසේ. එතකොට මම කලින් වැඩ කරේ ක්වීන්ස්ලන්ඩ් වල. එහි ඉඳලා මෙහාට ඇවිල්ලා තමයි මේක පටන් ගත්තේ ආචන ඩෙන්ටල් කෙයා කියන දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ. මගේම මේ ඩෙන්ටල් ක්ලිනික් එකක් පටන් ගන්න කවදා හරි. ඉතින් ඒක මං හිතුවේ හොඳම තැන මෙහේ මෙල්බර්න් නවට තැනක් කොහේ හරි හොඳයි කියලා. මොකද වැඩිපුරම ලංකාවේ සිංහල මිනිස්සු ඉන්නෙත් මේ කිට්ටුව. මුලින්ම ඉතින් අර හැමෝම වගේම පත්තරවල සිංහල පත්තර කීප එකම ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැම්මා. ඊට අමතරව අපි ෆ්ලයර්ස් බෙදුවා එයාවට බණ්ඩූරාව, දැන් මගේ ක්ලිනික් එක තියෙන බණ්ඩූරාවල. මුල කාලේ ඉඳලම තාමත් හුඟක්ම එන්නේ කට වචනෙට, කියන්නේ එක්කෙනෙක් ඇවිල්ලා එයාගෙන් ඊට පස්සේ දැනගෙන එන අය තමයි හුඟක්ම එන්නේ. ඒක තමයි ඇත්තටම මේ වගේ ව්‍යාපාරයක තියෙන වැදගත්ම දේ.
සුළු පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකත්වය ඉතාමත්ම ඔබට වැදගත් වන කරුණක්. ඉතින් ඔබට ව්‍යවසායකයෙකු ලෙස මොන වගේ ලක්ෂණද තිබිය යුත්තේ, ඔබ කළ යුත්තේ කුමක්ද, ඔබේ අදහස් කොයි ආකාරයේ විය යුතුද? ඒ පිළිබඳව දැන් අපිත් සමග කතා බහ කරන්නේ පුලොංගොන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ.
ඔව්, විශේෂයෙන්ම මේක පිටරටකින් ඇවිල්ලා මෙහි පණිවිඩ වුණාම මේක අභියෝගාත්මකයි, චැලෙන්ජින්. ඒ වගේම මේ අභියෝගාත්මක තත්වය ජය ගැනීම තමයි ඇත්තටම මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඒ අභියෝගවලින් ජය ගැනීම, විශේෂයෙන්ම සාර්ථක ව්‍යාපාරික දිහා බැලුවාම කුඩාද මධ්‍ය පරිමාණද එහෙම නැත්නම් මහා පරිමාණද මල්ටිනේෂනල්ද කියලා ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒ අය අභියෝග කොහොමද අවස්ථාවන් බවට පත් කරගත්තේ කියන කාරණාව. සර අපි හිතුවේ අවස්ථාවන් අපි හොය හොයා යනවා කියලා. දැන් ඇත්තටම අවස්ථාවන් හොයනවා වගේම වැදගත් වෙනවා මේ කොහොමද තියෙන අභියෝග, අපි කියනවා මේ ත්‍රෙට්ස් වගේව, චැලෙන්ජස් වගේව, කොහොමද ඒවා කන්වර්ට් කරගන්නේ, පරිවර්තනය කරගන්නේ අවස්ථාවන් බවට. මේ වගේ දිහා බැලුවාම කුඩා ව්‍යාපාරයකට විශේෂයෙන්ම අයිතිකාරයත් ඒකේ කළමනාකරණයත් බාර වෙන්නේ ඔහුටම හෝ ඇයටම නිසා අභියෝග උඩක් තියෙනවා. ඒ නිසා ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ඒරියා එකම නැත්නම් අපි කියනවා ක්ෂේත්‍රයකම සාමාන්‍ය දැනුමක්. ඔව්, විශාල දැනුමක් නෙමෙයි, විශාල වශයෙන්ම ගණන් කියන්නේ එකවුන්ටිං වගේව, ගණන් කරණේ වගේව, ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ එකක් තියාගෙන කොහොමද එන ආදායම් මොනවද, එන වියදම් යන වියදම් මොනවද කියලා, ඒක සරල දේවල්. ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ කාරණාවල් පිළිබඳ දැනුම අවශ්‍ය වගේම ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා තමන්ගේ වෙළඳ පොළ අවශ්‍ය කරන තොරතුරු හොයා බලන්න. ඒ හින්දා මොකද සේවකයෝ ගොඩක් නැති නිසා තමන්ට මේ හැම කාරණාවම කරන්න අවශ්‍ය නිසා ඒ අවබෝධය, ඒ කුසලතාවය අවශ්‍ය වෙනවා. ඒ දිහා බැලුවාම ඔහුට සිද්ධ වෙනවා සමාජීය වශයෙන් හොඳට ගනුදෙනු කරන්න, ඒ කියන්නේ අපි කියන ඉන්ටරැක්ට් වෙන්න උවමනා වෙනවා, මිනිස්සු අඳුර ගන්න උවමනා වෙනවා. ඒ වයින් තමයි අවස්ථාවන් ඇති වෙන්නේ, ඒ වයින් තමයි අලුත් කස්ටමර්ස් නැත්තම් පාරිභෝගික ඇති වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මේකට කියනවා ඇත්තටම මේ අවස්ථාවේදී, විශේෂම කුඩා ව්‍යාපාරික අවස්ථාවේදී ඔහුට සිද්ධ වෙනවා ඇක්ටිව් ඉන්වෝල්මන්ට්ස්, ඒ වගේම එන්ගේජ්මන්ට්. මේ කියන්නේ කාරණා දෙකම සම්පූර්ණ ගන්න. ඉන්වෝල්මන්ට් විශේෂයෙන්ම ආයතන තුල තමන්ට තියෙන කටයුතු. ව්‍යාපාරේ විශාල විශාල වෙන්න ඒව පුළුවන් වෙන අය ලව්ව කරව ගන්න, බඳව ගන්න පුළුවන් එක. නමුත් මේ අවස්ථාවේදී ඒක කරන්න බෑ. නමුත් ඒ වගේම ඔහුට සිද්ධ වෙනවා මේ නෙට්වර්කින් වගේ දේවල් කරගන්න, මිනිස්සුත් එක්ක සම්බන්ධතා පවත්වන්න, ඒ කාරණාවලුත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ එන්ගේජ්මන්ට් පැත්තත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ ඇත්තටම අර ධනාත්මකව හිතන්න පුළුවන්කම, අවස්ථාවන් හඹා යෑම, ඒවෙන් මොටිවේෂන් එකක්, අභිපේරණයක් ඇති කර ගැනීම තමන්ගේ කටයුතු වලට. ඒ වගේම විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ ඉදිරියේ බැලීම. අපි කියනවා මේක ලුකින් අවුට්වර්ඩ්, ලුකින් ෆෝවර්ඩ් කියලා. ගොඩක් අය කරන්නේ ව්‍යාපාරයේ එදින්දා කටයුතු ගැන හිතලා කාලය වැය කරන එක වගේම වැදගත් වෙනවා ව්‍යවසායකට අනාගතයේදී ඇතිවන වූ ව්‍යාපාරික පරිසරයේ ඇතිවන්නා වූ අවස්ථාවන් හඳුනා ගැනීම. මේ සඳහා සෑහෙන කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. අවාසනාවකට ගොඩක් ව්‍යාපාරිකයෝ කරන්නේ ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒක එදිනදා කළමනාකරණය කිරීමට කාලය 80% 90% වැය කරනවා. එතකොට තමන්ට අර ඉදිරියේදී ඇතිවන අනිකුත් අවස්ථාවන්, ඒවා අවශ්‍ය කරන තිබෙන ප්‍රශ්න ගැන හොයාගන්න බලන්න කාලයක් නැති වෙනවා. ඊළඟ කාරණේ තමයි අර මම කලින් කිව්වාගේ මේ හැකියාව, තර්ජනයක් එහෙම නැත්නම් අභියෝගයක් කොහොමද අවස්ථාවක් කරගන්නේ. ඒක ඒක නිකන් ආර්ට් එකක්, ස්කිල් එකක්. ඒක අවශ්‍ය වෙනව අනිවාර්යයෙන්ම මේ තියෙන ඉතාමත්ම අපි කියනවා මේ කොම්ප්ලෙක්ස් බිස්නස් එන්වයරන්මන්ට් එකේ. ඒ වගේම අවශ්‍ය කරන තවත් දෙයක් මම දකින්නේ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්කම. වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්කම කියන්නේ මේ තමන්ට අවශ්‍ය කරන වෙළඳ පොළ තෝරා ගැනීමටත් මේක අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ සංස්කෘතිමය වෙනස්කම් මොනවද, ඒ මිනිස්සුන්ගේ චාරිත්‍රාත්මක වෙනස්කම් මොනවද, මිනිස්සුන්ගේ සමාජීය වෙනස්කම් මොනවද කියලා මේ හඳුනා ගැනීමත් ඉතාමත් වැදගත් වෙන එකක් තමයි. තමන්ට අවශ්‍ය කරන සේවකව බඳවා ගන්න, ඒ වගේම තමන්ට අවශ්‍ය කරන වෙළඳ පොළ හඳුනා ගන්න. කෑම වර්ග පාවිච්චි කළා අපි තුමු ඒ අනුව ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එතකොට මෙතනදී ඒ කල්චරල් බිහේවියර්, සෝෂල් කියන කාරණාවල දැනුම අවශ්‍ය වෙනවා. ඒව කොහොමද මේ තියෙන සමාජ වටපිටාවට අනුව අපි හැඩගස්සව ගන්නෙ, ඒ වගේම ඒව කොහොමද අපි ඉදිරියට අරන් යන්නේ, කොහොමද වෙනත් ඒ වගේ සමාජ ආර්ථික සම්බන්ධතා තියෙන මිනිස්සුත් ඇත්ත මේ අපේ ව්‍යාපාරය කොහොමද අරගෙන යන්නේ ඒ අවබෝධය අවශ්‍ය වෙනවා. ඊළඟට මේ හුඟක් වැඩගත් අද අවශ්‍ය වෙනවා මේ දැනුම හොයා ගැනීම. ඒක විශේෂයෙන්ම මේ රිසර්ච් ස්කිල් කියන කාරණා. ඒ කියන්නේ කොහොමද මේ රිස්ක් එක ඇසස් කරන්නේ.
හොඳයි. මේ ව්‍යවසායකයෙකුට ඒ වගේ ලක්ෂණ අවශ්‍ය වගේම ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබේ මූල්‍ය පරිහරණය පිළිබඳවත් ඔබේ මූල්‍ය සැලසුම පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. ඉතින් මේ ඒ පිළිබඳව අපි ඔබට ගෙන එන කරුණු. ඒ සඳහා අපිත් සමඟ අදහස් බෙදා ගන්න එකතුනේ මෙල්බන් නුවරින් මූල්‍ය සැලසුම් නිලධාරිනියක් වන දිෂ්ණා විජේනායක.
ව්‍යාපාරයක් පටන් ගන්න යන කෙනෙකුට ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා වශයෙන් අපි බලන වැදගත් කාරණා කීපයක් තියෙනවා. මුලින්ම අපි බලන්න ඕනේ තමන්ගේ ව්‍යාපාරයේ සුදුසු ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක. ඉතින් දැන් ව්‍යාපාරයක් කරගෙන යන්න අපිට විදි කීපයක් තියෙනවා. සෝල් ට්‍රේඩර් කෙනෙක් විදිහට නැත්තම් පාර්ට්නර්ෂිප් එකක් කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් කම්පැනි එකක් නැත්තම් ට්‍රස්ට් එකක් තුළුත් අපිට ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේවායින් අපි කරන්න යන ව්‍යාපාරයට අනුව අපිට සුදුසු මොකක්ද කියලා අපි හොයලා බලලා අපි තීරණයක් ගන්න ඕනේ අපිට සුදුසුම ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඉතින් ඒ වගේම වැදගත් දෙයක් තමයි අපේ ව්‍යාපාරයේ සැලසුම නැත්තම් බිස්නස් ප්ලෑන් එක. ඒ කියන්නේ අපි මොනවද අපේ ව්‍යාපාරයේ ගෝල්, බිස්නස් ගෝල්ස් මොනවද. ඒ වගේම මේ බිස්නස් ගෝල්ස් වලට අපි යන්නේ කොහොමද, අපි ඒවාට කොපමණ කාලයක් අපි ලබා දෙනවද කියලා මේ බිස්නස් ගෝල්ස් වලට අපිට යන්න. ඉතින් ඊළඟට වැදගත් දෙයක් තමයි ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතා නැත්තම් ෆයිනෑන්සස් ගැන බලන එක. දැන් මුලින්ම අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි බලන්න ඕනේ අපිට ව්‍යාපාරය පටන් ගන්න කොපමණ මුදලක් අවශ්‍යද කියලා මුලින්ම. ඒ කියන්නේ අපේ කැපිටල් රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඊළඟට අපි බලන්න ඕන දෙයක් තමයි අපි ඒ මුදල් සොයාගන්නේ කොහොමද කියලා. දැන් අපි ළඟ ඒ මුදල් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට බැංකු ණයක් ගන්න වෙනවා වෙන්න පුළුවන් ඒ මුදලට. දැන් බැංකු ණයක් වගේ දෙයකට අපි යනවා නම් ණය සඳහා අපිට මාසිකව ගෙවන්න වෙන මුදල මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම බලන්න ඕනේ ඒ ණය එක්කෙන කොන්දේසි ගැන පොඩක් හොයලා බලලා හොඳ අවබෝධයෙන් අපි ඉන්න ඕනේ. ඉතින් තවත් කරන්න ඕනේ වැදගත් දෙයක් තමයි තමන්ගේ පෞද්ගලික ආදායම වියදම් සහ තමන්ගේ ව්‍යාපාරයේ ආදායම වියදම් වෙන් කර ගැනීම. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ආදායම තමන්ගේ පෞද්ගලික වැඩවලට පාවිච්චි කිරීමෙන් අපි වළකින්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන්ගෙන අවුරුද්දක් වගේ කාලයක් යනකම් ව්‍යාපාරයේ වියදම ආදායමට වඩා වැඩි. ඉතින් ඒ නිසා මේ தත්ත්වය අපි කල්තියා දැනගෙන අපි ඒකට සූදානම් වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ. නැත්නම් මේක ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගොඩක් වැදගත් දෙයක් තමයි මූල්‍ය නැත්නම් ෆිනෑන්ෂල් පැත්තෙනුත් නීතිමය නැත්නම් ලීගල් පැත්තෙනුත් අපි හරි උපදෙස් ගැනීම. ඊළඟට තව කාරණයක් තමයි දැන් මේ GST වගේ දේවල් ගැන අපි කතා කරනකොට සාමාන්‍යයෙන් තමන් කරගෙන යන ව්‍යාපාරයේ ටර්නෝවර් එක 75,000ට වැඩි නම් තමයි අපි GST වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. නැත්නම් රික්වයර්මන්ට් එකක් නැහැ හැබැයි රෙජිස්ටර් වෙන්න පුළුවන් ඕමනා නම් ඊට අඩු වෙනොත්. හැබැයි රික්වයර්මන්ට් එක තියෙන්නේ ටර්නෝවර් 75,000ට වැඩි නම් රෙජිස්ටර් වෙන්න කියලා තමයි.
විවිධ ව්‍යාපාර ඒ විවිධ ශ්‍රේෂ්ඨයන් අනුව ඔස්ට්‍රේලියාව තුළ විවිධ නීති රාමු යටතේ ආරම්භ කිරීමට සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපිත් සමඟ මේ කතාබහට එකතු වුණු සුළු ව්‍යාපාරිකයන් කරුණු පැවසුවා.
අපි රෙජිස්ටර් වෙන්න කලින් ඇත්තටම මෙහි තියෙනවා ස්මෝල් බිස්නස් රෙජිස්ට්‍රේෂන් අපේ එකට ගිහිල්ලා අපි පොඩි කෝස් එකකට ඇත්තටම අපි ගියා රෙජිස්ටර් වෙන්න කලින්. ඒගොල්ලෝ අපිට සෑහෙන ඇඩ්වයිස් දුන්නා මේ විදිහටම පටන් ගන්න ඕන. ඔයගොල්ලෝ ඒ කියන්නේ බිස්නස් කාඩ් එකක් උනත් ඩිසයින් කරද්දී ඒ ක්ලයින්ට්ගේ ට්‍රැක්ෂන් එක ගන්න විදිහට තමයි ඩිසයින් කරන්න ඕන. ඒ විදිහට කියලා කොහොම හරි ලෝගෝ එකක් ඇත්තටම කම්පැනි නමත් ඇත්තටම ගැලපෙන විදිහට තමයි ඩිසයින් කරන්න ඕන කියලා හැමදේම අපිට දුන්නා. ඒ වගේම තමයි අපේ ෆීල්ඩ් එකේ ඇත්තටම අපිට නිකන් පටන් ගන්න බෑ බිස්නස් එකක්. අනිවාර්යයෙන්ම ක්වොලිෆිකේෂන් තියෙන්න ඕන. ක්වොලිෆිකේෂන් එක බැලුවම එක්ක මෙම්බර් වෙන්න ඕන රෝයල් ඉන්ස්ටිට්‍යූට් ඔෆ් ආකිටෙක්ට්ස් වල, නැත්නම් බිල්ඩින් ඩිසයිනර්ස් ඔස්ට්‍රේලියා. ඉතින් මම ඒ දෙකම මම මේ දෙකේම මෙම්බර්ෂිප් මට තියෙනවා. ටැක්ස් ෆයිල් නම්බර්ස් ABN එක කම්පැනි පටන් ගත්තත් තිබිය යුතු දේවල් නේ.
ඩෙන්ටල් ක්ලිනික් එකක් හෝ මෙඩිකල් ක්ලිනික් එකක් හෝ ඒ වගේ සෞඛ්‍ය පැත්තේ දෙයක් පටන් ගන්නකොට හුඟක් නීති වැඩි මෙහෙ. හැම එකටම අප්‍රූවල් ගන්න ඕන. ඊළඟට ඒවා එක ස්ටෑන්ඩඩ් ඒ ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ්ස් වලට හරියන්න ඒ ගැළපෙන විදිහට හරි ගස්සන්න ඕන. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලාම කවුන්සිල් එකෙන් තැන ඒ කියන්නේ බිල්ඩින් එකට අප්‍රූවල් එක ගන්න ඕනේ. මේ බිල්ඩින් එක මේ වගේ ඩෙන්ටල් ක්ලිනික් එකකට සුදුසුද කියන එක. ඊට පස්සේ ඒ අප්‍රූවල් එක ගත්තට පස්සේ එතන ඉඳලා ක්ලිනික් එකේ ඉතුරු වැඩ කරන්න, ඒ කියන්නේ ප්ලම්බින්, ඉලෙක්ට්‍රිකල් ඒ වගේ හැම දෙයකම වෙන වෙනම අප්‍රූවල් ඒව ගන්න ඕනේ. ඒත් අමතරව ඒවා කරන්න වෙනමම අය ඉන්නවා. ඒ අය හරහා තමයි, කියන්නේ ඒවට සුදුසුකම් ඩෙන්ටල් ෆැසිලිටි එකක් කරන්න සුදුසුකම් තියෙන කෙනෙකුගෙන් විතරයි අපිට ඒවා හරි ගස්ස ගන්න පුළුවන්. වියදම හුඟක් වැඩි මේ වගේ දෙයක් පටන් ගන්නකොට. ඊට අමතරව මූලිකව කරන්න ඕන ප්‍රොසීඩි එක හරීම සංකීර්ණයි.
සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඊට පෙර ඔබට ඇත්තටම දැනුම ලබාගත හැකි අවස්ථා තිබෙනවද? මීට වඩා ඔබට පාස්කම් ලබාගත හැකි අවස්ථාවන් අවශ්‍ය කරනවද? ඉතින් මේ පිළිබඳවත් අපිත් සමග නුළු මිසහ ක්‍රිෂාන අදහස් දැක්කව මේ ඔවුන්ගේ අදහස්.
ඔව්, ඇත්තටම මම දැකපු ලොකුම අඩුපාඩුව තමයි ගවර්න්මෙන්ට් එක පැත්තෙන් මේකේ හරි මෙන්න මේ අලුතෙන් ඩෙන්ටල් ක්ලිනික් එකද මගේ විදිහට ගන්න ඩෙන්ටල් ක්ලිනික් එකක් පටන් ගන්න කෙනෙකුට ගවර්න්මෙන්ට් එකෙන් අඩුගානේ අර ඒ ගැන ඉන්ෆර්මේෂන් දෙනවා කියලා තිබුණනම්, තැනක් තිබුණනම් අන්න එහෙම එකක් හුඟක් වටිනවා. මොකද අපි ඇත්තටම දන්නේ නැහැ අපි ලංකාවේ ක්ලිනික් එකක් කරනවා වගේ නෙමෙයි, මෙහි ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රොසීඩි එකක් අපි අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒක ගැන අපිට උපදෙස් ගන්න කොහෙත්ම තැනක් නැහැ ඇත්තටම.
පහසුකම් තිබුණා හොඳයි කියලා හිතනවා. මොකද අපි කරගෙන යද්දි අපිට සෑහෙන ගැටලුව ආවා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් ක්ලයන්ට් ඩිසයිනර්ස් හරි ආකිටෙක් ඩිසයිනර්ස් හරි ඒ කොන්ට්‍රැක්ට්. නමුත් සමහර කොන්ට්‍රැක්ට්ස් ඇත්තටම අපි සල්ලි දීලා ලෝයර්ස්ලා එන්ගේජ් වෙලා තමයි අපි කොන්ට්‍රැක්ට් හදාගත්තේ ඔක්කොම ඉගෙන අපේ කම්පැනියට අනුකූලව. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම අර ස්මෝල් බිස්නස් එකේදී කිව්වත් එතනදී අපිට උදව්වක් තිබුණා. ඒගොල්ලෝ කිව්වේ ඇත්තනම ඔගොල්ලෝ සහාය කරගෙන ඔගොල්ලන්ගේ කොන්ට්‍රැක්ට් ඒ විදිහට හදාගන්න ඒ බයිලෝස් අනුව කියලා. ඉතින් තව පොඩ්ඩක් ඒ වගේ පටන් ගැනීමේදී තව ඒ කියන්නේ සෑහෙන උදව් තිබුණා නම් අපිට සෑහෙන වටිනවා ඇත්තටම.
කැමරා නුවර ක්ලේපොට් චෙෆ් අමන්හලේ උදේ මහත්මයාගේ අදහසත් සමග දැන් අපි මේ කතාබහ අවසන් කරන්න සූදානම් වන්නේ.
ඇත්තටම කැපවීමයි උනන්දුයි තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා. බැංකු වලින් උනත් ණය දෙනවා, තමන් හරි 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 දේ කරනවා නම් මේ ඕන දෙයක් ඒක අවස්ථාව තියෙනවා. මේ ඇත්තටම ඒක හොඳ දෙයක් මම දකින්නේ. මොකද අපි ලාංකික කෙනෙක් ඇරී ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ විදිහට දෙයක් කරන්න උනන්දු හා කැපවීම එක්ක වැඩ කරනවා නම් ඕන කෙනෙකුට මම වගේම දිනු වෙන්න පුළුවන්.
ඉතින් අද විනිවිද තුලින් අපි සුළු ව්‍යාපාරයක් පටන් ගැනීම පිළිබඳව තමයි තොරතුරු ගෙනාවේ. ඔබට මේ පිළිබඳව කරුණු දැනගැනීමට අපේ විනිවිද වැඩසටහන නැවතත් අහන්නට පුළුවන් අපේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese. අපේ වෙබ් අඩවිය අපි වෙනමම තීරුවක් වෙන් කරලා තිබෙනවා මාසයේ අග විශේෂාංග වෙනුවෙන්. එහෙමනම් දැන් අපි විනිවිද තුලින් සමගන්නවා නැවතත් ලබන මාසයේ අවසන් අංකාරවදා හමුවෙමු.